අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා රුහුණු ගුවන් විදුලිය සම්බන්ධ කරගෙන පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ඉදිරිපත් කරන්නයි මා බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩසටහන ඉදිරිපත් කරන මා එල්පිටිය අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ ගුරු උපදේශක පීඩී පරමානන්ද. ඉතින් ආදරණීය දුවේ පුතේ, මම අද ඔබට ඉදිරිපත් කරන්නේ 10 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පෙළපොතේ 8 පාඩම වන අනුසස් 2 සිල්වත් වෙමු යන පාඩමයි. ඉතින් දුවේ පුතේ, ඔබ මෙම පාඩම පිළිබඳව අවබෝධයක් ලැබූ පසු ඔබට හැකියාව ලැබෙනවා මතු සඳහන් කාරණා සම්බන්ධයෙන් වැටහීමක් ලබා ගන්න. පළවෙනි එක තමයි සිරිත් විරිත් කියන්නේ මොනවද කියලා අර්ථ දක්වන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සීලය යන්නේ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියන එක පැහැදිලිව ඔබට විස්තර කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කළ සිල් රැකීමේ ආනිසංස මොනවාද යන්නත් ඔබට යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ පාඩමේ ප්‍රධානම තේමාව වන්නේ, අරමුණ වන්නේ, සිල්වත්ව ඔබට කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද යන්න. ඉතින් මම මේ කිව්ව කාරණා ඔස්සේ අද ඔබට පාඩම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතාම හොඳින් ඉවසිලිවන්තව සාවධානව මේ පාඩමට ඔබ සවන් දෙන්න. සවන් දීලා අපේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඒ වගේම රුහුණු ගුවන් විදුලිය අපේක්ෂා කරන මේ කරුණු ඔබගේ දැනුම අවබෝධය සාරධර්ම වර්ධනයට ඔබ යොදා ගන්නවා ඇතැයි අපි ඉතාමත් උනන්දුවෙන් බලා සිටිනවා. දැන් බලන්න මම කතා කරන පාඩම ඔබට කීවේ කලින් අනුසස් 2 සිල්වත් වෙමු. මේකේ අනුසස් කියන්නේ මොනවද දරුවනේ? අනුසස් කියන්නේ ආනිසංස, එහෙම නැත්නම් ප්‍රතිඵල. අපි මේ ප්‍රතිඵල දැකලා තමයි සිල්වත් වෙන්න ඕන. මොකද සීලය කියන්නේ ඉතාමත්ම දරුවන්ගේ ජීවිතයට පුංචි කාලේ ඉඳලම අත්‍යවශ්‍ය ගුණාංගයක්. සිල්වත්කම, සංවරකම, විනය, හික්මීම ඔය ආදී වශයෙන් හඳුනනවා මේ සීලය කියන එක. නමුත් අපි අද සීලයේදී අංශ දෙකක් සම්බන්ධයෙන් ඉස්සලා කතා කරනවා. එකක් තමයි මේ සිරිත්, ඒ වගේම විරිත්. මේ සිරිත් විරිත් කියන වචන දෙකේ අර්ථය මුලින්ම අපි වටහා ගන්න ඕන. එතකොට දරුවනේ මේ වචන දෙකට සමානව යන අදහස් තියෙන වචන තවත් කීපයක් තියෙනවා. චාරිත්‍ර, වාරිත්‍ර, කළ යුතු දේ, නොකළ යුතු දේ, අත්හළ යුතු දේ, සමාදන් විය යුතු දේ, ඔය ආදී වශයෙන් සිරිත් විරිත් කියන එකට පරියාය පද ගණනාවක් තියෙනවා. ඒ හැම දෙයකින්ම කියන්නේ සිරිත් වලින් කියන්නේ අපි කරන්න ඕන දේවල්. සමාජයේ පිළිගත්ත, සමාජ සම්මතයේ තියෙන, අපි හැමෝම අනුගමනය කරන්න ඕන දේවල් තමයි සිරිත් කියන්නේ. ඒක චාරිත්‍ර කියලා කියනවා. ඊළඟට විරිත් කියන්නේ වාරිත්‍ර, නැත්නම් අපි විසින් සමාජ ප්‍රතික්ෂේප කරපු දේවල් ටිකක් තියෙනවා. සමාජයේ ඒ වගේ දේවල් කරවොතින් අපි සමාජයෙන් කොන් වෙනවා, සමාජයේ ගැරහීමට ලක් වෙනවා, වැඩිහිටියන්ගේ අපවාදයට ලක් වෙනවා. අන්න ඒව තමයි වාරිත්‍ර කියන්නේ. දැන් අපිට පැහැදිලි ඇති සිරිත් විරිත් කියන වචන දෙකේ අර්ථය. ඊළඟට බුදුදහමේ සීලය කියන කාරණාව ගත්තොතින් ඒක තව ටිකක් එහාට ගිහලා තමයි විස්තර වෙන්නේ. සාමාන්‍යයෙන් සීලය අර්ථ දැක්වීමේදී බුදුදහමේ පාලි පාඨයක් තියෙනවා. ඒ පාලි පාඨය මම කිව්වොතින් මෙහෙම, කාය වාචානං සමෝදානං සීලං. කාය වාචානං සමෝදානං සීලං. කය වචනය කියන දොරටු දෙක සංවර කරගැනීම සීලය කියලා තමයි බුදුදහම කියන්නේ. එතකොට මේ කය ගත්තොතින් දරුවනේ, අපේ කය කියන්නේ අපේ ශරීරයනේ. ශරීරයෙන් අපි නොකළ යුතු ක්‍රියාවන් තුනක් කළොතින් අපේ කය අසංවරයි. ඒ කියන්නේ ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වරදවා හැසිරීම කියන කාරණාවන් අපි කරොතින් කය අසංවරයි. එහෙනම් කය සංවර වන්න නම් ඒකේ යහපත් පැත්ත කරන්න ඕන. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම. ඒ තුන තියෙනවා නම් ඒ දරුවාගේ කය සංවරයි, ශාරීරිය සංවරයි. ඊළඟට වාචානංගම වචනය. අපේ තියෙනවා වචන වර්ග හතරක් අපි පාවිච්චි නොකළ යුතු. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම. එතන මෙන්න මේ වචන වෙනුවට බොරු වෙනුවට අපි කියන්න ඕනේ ඇත්ත වචන, සත්‍ය වචන. කේලම් කියනවා වෙනුවට අපි කියන්න ඕනේ දෙපාර්ශ්වම අතර යහපත සමගිය හොඳ හිත වර්ධනය වෙන වචන. හිස් වචන කියන්නේ අපට අහන් ඉන්න එක්කෙනාට ප්‍රයෝජනයක් නැහැ, ඒ කියන පුද්ගලයාට ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් අපි හිස් වචන වෙනුවට කියන්න ඕන දෙපාර්ශ්වයටම ඵලදායි වචන. අසන්න එක්කෙනාටත් කියන එක්කෙනාටත් ඵලදායි වචන තමයි අපි කියන්න ඕන. ඊළඟට පරුස වචනය කියන්නේ කෙනෙක්ගේ හිත රිදෙන, එයාට බොහොම දුකක් ඇති වෙන, එයාට කනගාටුවක් ඇති වෙන, අන්නේ වචන තමයි පරුස වචනය කියන්නේ. ඉතින් බොහෝ වෙලාවට ඔබ අහන්නත් ඇති සමහරවිට ඔය වැඩිහිටියන් අතර කලකෝලහල වෙද්දී ඒ වගේ වචන ප්‍රකාශන අවස්ථා ඇති. ඉතින් වචනය සංවර වෙනවා නම් අපි අර විදිහට බොරුවෙන්, කේලමින්, හිස් වචනෙන්, පරුස වචනෙන් තොර වූ වඩාත් හොඳ වචන කතා කරන්න ඕන. ඔන්න ඔය දෙක තියෙනවා නම් අපේ එක පැත්තකින් කය සංවර වෙන්න ඕන, අනිත් පැත්තෙන් වචනය සංවර වෙන්න ඕන. මේ කාරණා හත සම්පූර්ණ වුණාම ඒ පුද්ගලයා අපි කියනවා සිල්වත් පුද්ගලයෙක් කියලා. එතකොට බලන්න පුද්ගලයෙක්ගේ ජීවිතය ගොඩනගා ගන්න ප්‍රධාන වෙන, එහෙම නැත්නම් මූලික වෙන සාධකය වන්නේ සීලයයි. ඒ සීලය කෙනෙක් ගත්තොතින් බුදුදහමේ නොඑක් තැන්වල සීලය සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා. සීලය ගත්තම එක පැත්තකින් පාරමිතාවක් වෙනවා. සීලය කියන්නේ පාරමිතාවල දෙවැන්න. ඊළඟට ත්‍රිශික්ෂා වලටත් අයිති වෙනවා සීලය. ඔය එහෙම සීලය කියන එක සප්ත ආර්ය ධනෙන් එකක්. ඉතින් මම හිතන්නේ ඔබට මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ඊළඟ වසර ඉගෙන ගන්න පුළුවන් නිසා මම පුංචි මතක් කිරීමක් කරේ. මේ සීලය ආර්ය මාර්ගයේ පළමු වෙන්න. සීල සමාධි ප්‍රඥානේ. ඒක සීලය කියන ගත්තත් ආර්ය මාර්ගයේ පළමු වෙන්න. මේ අර්ථයෙන් ගත්තම සීලයෙන් තොරව යහපත් තැනකට අඩුම ගානේ ඉහළ මට්ටමට තමන්ගේ ජීවිතේ ළඟා වෙන්නත් අමාරුයි. අපි කියනවා බෞද්ධයාගේ අවසාන අරමුණ නිර්වාණය, නැත්නම් විමුක්තිය දැකීම. එතෙන්ට යන මාර්ගයේ පළමුවෙන් තමයි සීලය. සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ගිහලා තමයි ඒ ඉහළ මට්ටමට යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක නිවන් දැකීම, ඒ වගේම විමුක්තිය කියන කාරණාවට වගේම ශිෂ්‍යෙක්ගේ ජීවිතයේ අධ්‍යාපනයට පවා ඉතාම වැදගත් වෙනවා සීලය. කය වචනය දෙක සංවර කරගෙන ඊට පස්සේ අපි භාවනාවන් වඩලා මනස තවදුරටත් දියුණු කරගත්තම තමයි ඉහළම තත්වයකට ඔබට යන්න ලැබෙන්නේ. බුදුදහමේ අපි කලින් සඳහන් කරා සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා මම ඔබට පැහැදිලි කරනවා කියලා. ඇත්තටම මේ බුදුරජාන් වහන්සේ තමයි මේ සිල් රැකීමේ ආනිසංස පෙන්වා දීලා තියෙන්නේ. ආනිසංස කියන්නේ ප්‍රතිඵල, යහපත් ප්‍රතිඵල. එතන ඒකේ යහපත් ප්‍රතිඵල පහක් පෙන්වා දීලා තියෙනවා. මේ යහපත් ප්‍රතිඵල පහෙන් මම මුල්ම කාරණාවන්නේ මහත් වූ භෝග සම්පත් අත්පත් කරගැනීමට හැකි වෙනවා. සිල්වත්ව කටයුතු කරන පුද්ගලයාට භෝග සම්පත් කියන්නේ ධනය, ඉඩකඩම් වෙන්න පුළුවන්, දේපළ වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික දියුණු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සියල්ලම තමයි මහත් වූ භෝග සම්පත් කියන්නේ. ඒතර මේ භෝග සම්පත් ලබා ගන්න කොහොම සිල්වතෙක් වුණාම? සිල්වතා කියන්නේ නිතරම හරිම කාර්යක්ෂම පුද්ගලයෙක්. එයා හරි උනන්දුවෙන් වැඩ කරන්නේ, අප්‍රමාදී. එයා ධනය උපයනවා නම් ඒ උපයන ධනය ඔක්කොම ආරක්ෂා කරගන්නවා. ඒ කියන්නේ මේ කාටවත් නොදී ගොඩ ගහන් ඉන්නවා කියන එක නෙවෙයි. ඒ ධනය ඉතාම හොඳින් උපයාගෙන ධාර්මිකව, ඒ ඔබ දන්නවා ධනය වැය කළ යුතු කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒ කණ්ඩායම් වලට ධනය වැය කරමින් හැබැයි නිකරුණේ ධනය නාස්ති කරන්නේ. අප්‍රමාදීව කියන්නේ ප්‍රමාද වෙන්නේ හැම දෙයකටම. දක්ෂ අනලස් කෙනෙක් තමයි සිල්වතා. සිල්වතා එහෙම සිල්වත් වුණාම සිල්වත්කම සමහරු කියන්න පුළුවන් ධනය උපයන්න බාධාවක් කියලා. ඒක බොරු, මිත්‍යාවක්. සිල්වතාට තරම් ධනය උපයන්න පුළුවන් කෙනෙක් කවුරුවත් නැහැ. ඒ කියන්නේ ධනය විතරක් නෙමෙයි අපි වගේ ආධ්‍යාත්මික ධනෙ පවා එයාට උපයා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔබ අහලා ඇති බුද්ධ කාලයේ හිටියා විශාල ධනස්කන්ධයක් හිමිකම් කියු ධනවත් සිටුවරේ. එයාට කිව්වේ මහා ධන සිටු පුතා, සිටුවරේගේ පුතෙක් මහා ධන සිටු පුතා. එයා හැබැයි මේ නරක මිත්‍රයෝ ආශ්‍රයට ගිහිල්ලා සුරාපානය කරලා තිබිච්ච දේපල සියල්ලම විනාශ කරගත්තා. ඒකට හේතුව තමයි එයා සිල්වත්ව කටයුතු නොකරන නිසා. අන්තිමේදී එයාට ඉන්න ඇඳි වත පමණයි ඉතුරුනේ. ඉන්නට ඇඳගත්ත රෙදි කැල්ලක් තියෙනනේ, එච්චරයි තිබුණේ. අන්න සීලය ආරක්ෂා නොකිරීමේ ප්‍රතිඵලය. ඉතින් අපේ බුද්ධ කාලයේ වගේම වර්තමාන කාලයේත් ඕනතරම් උදාහරණ ඔබ දන්නවත් ඇති, ඔබට වැඩිහිටියන්ගෙන් අහන්න ලැබිලත් ඇති. අන්න එහෙම දෙයක් වෙනවා මේ සිල්වත්ව කටයුතු නොකරොත්. ඉතින් අපි නම් සිල්වත් වුණොත් අර භෝග සම්පත් විශාල ප්‍රමාණයක් අත්පත් කරගන්න ලැබෙනවා. මේ සම්බන්ධයෙන් අපි පොඩි අවබෝධයක් ලබා ගන්න ඕන. සිංහලවල් සූත්‍රයේ තියෙනවා භෝග නැත්තම් අපි එකතු කරගත්ත වස්තුව ආධ්‍යාත්මික සම්පත් වෙන්න පුළුවන්, ඒව විනාශන ක්‍රම හයක් ගැන සඳහන් වෙනවා සිංහලවල් සූත්‍රයේ. භෝග විනාශ දුරුට කියලා, භෝග අපාය මුඛ කියලා කියනවා. එකෙන් පළවෙනි එක තමයි මදයට හා ප්‍රමාදයට හේතු වන මත්ද්‍රව්‍ය ගැනීම. මත්ද්‍රව්‍ය ගත්තම මත් වෙනවා, මත් වුණාම ප්‍රමාද වෙනවා. ඒකයි මේකේ මදයට හා ප්‍රමාදයට හේතු වන මත්ද්‍රව්‍ය ගැනීම. දෙවන තමයි නුසුදුසු වේලාවහන්නේ මම්මාවත්වල සැරිසැරීම. සමහර අය එහෙම ඉන්නවා, වේලාවක් අවේලාවක් බලන්නේ, රාත්‍රී කාලේ වෙන්න පුළුවන්. අවේලාවන් කියන්නේ ඒ වගේ අනවශ්‍ය වේලාවන් තියෙනවා. ඒවයි මම්මාවත්වල සැරිසැරීමත් එක හේතුවක් වෙනවා භෝග විනාශයට. ඊළඟට නැටුම් ගැයුම් වල ලොල් බව. නැටුම් තියෙනවා, ගායන ස්ථාන තියෙනවා, ඕවට ඕනට ලොල් වුණොත් විශාල වශයෙන් තමන්ගේ ධනය කාලය ඒවට වියදම් වෙන්න පුළුවන්. ඊළඟට තමයි තවත් කාරණා මේවට යනවත් එක්ක තවත් දෙයක් සම්බන්ධ වෙන්න පුළුවන් මේ සූදු වෙයදීම. සූදු කියන්නේ විවිධ සූදු තියෙනවනේ, මුදල් වැය කරලා කරන සූදු. අනේ සූදු වලදීමත් භෝග විනාශ වෙන හේතුවක්. මොකද සූදුවෙන් දිනුවත් පරාජිතය කම්පා වෙනවා, දිනුවෙක් කෙනා සතුටටපත් වෙනවා. ඒ කොහොනත් අනිත් පැත්තට පරාජිතයාගේ තියෙන හැඟීමත් එක්ක තමන් දිනුවත් පරාජය අවසානේ. ඊළඟට තමයි මේ පස්වෙනි කාරණා මිතාව දෙවත් දරුවන්ට පවිටු මිතුරන් ආශ්‍රය කිරීම. පවිටු කියන්නේ තමන් වරදට පොළඹවන මිත්‍ර වෙන්න පුළුවන්. ඒ අය සුරාවට, සූදුවට, එක එක නරක ස්ථානවලට තමන් කැඳවාගෙන යනවා නම් අන්නේ පවිටු මිතුරන් ආශ්‍රය කරාමත් තමන්ගේ ධනය විනාශ වෙනවා, භෝග විනාශ වෙනවා. අනිත් කාරණාව තමයි ඒක ළමා කාලයේදී ඔබගේ පැත්තෙන් බැලුවොතින් කෙසේවත් මේ වගේ දෙයක් තියෙන්න බෑ, අලසකම. අලසකමත් අපගේ ධනය භෝග විනාශ වෙන කාරණාවක්. ඉතින් මේ විදිහට සිංහලව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තියෙනවා ධනය විනාශ වෙන කාරණා හයක්. ඉතින් මේව ගැන හොඳ අවබෝධයක් පුංචි කාලේ ඔබට තියෙන්න ඕන. ඉතින් මම බැලුවේ කොහොමද මේ සිල්වත සම්පත් භෝග තමන් උපයාගත් දේවල් ආරක්ෂා කරගෙන එයා විශාල ප්‍රමාණයක් අත්පත් කරගන්නේ. ඉතින් අර කිව්වාගේ මේ භෝග විනාශ දොරටු වලට එයා සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොටත් එයාගේ ධනෙ ඉතුරු වෙනවා. ඒ වගේම කාර්යක්ෂමයි, නිතරම උනන්දුයි, උද්‍යෝගෙන් වැඩ කරනවා. එහෙම කරාම එයාට නිතරම යමක් සපයා ගන්න, උපයා ගන්න අවස්ථාව ලැබෙනවා. අලසත් නැහෙනේ. ඒක නිසා මේ සිල්වත් පුද්ගලයෙකුනොතින් විශාල භෝග සම්පත් ප්‍රමාණයක් අත්පත් කරගෙන දියුණු වෙන අවස්ථාව ලැබෙනවා. අනිත් එක තමයි දෙවෙනි කාරණාව, සිල්වතාගේ කීර්තිය පැතිරෙනවා. දැන් කීර්තිය සහ අපකීර්තිය කියලා කාරණා දෙකක් තියෙනවා. මේ දෙක අයත් වන්නේ අෂ්ටලෝක ධර්මයට, දැන් අටලෝක ධහමට. මේ අටලෝක ධහමෙන් මේ කාරණා දෙක තුල සිල්වත්ව කටයුතු කරන පුද්ගලයාට ලැබෙන්නේ යහපත් පැත්ත. ඒ කියන්නේ එයාගේ කීර්තිය පැතිරෙනවා. සිල්වත් පුද්ගලයෙක් කියන්නේ කයයි වචනයයි කියන දොරවල් දෙක ඉතාම සංවරයි. කයෙන් අර මං කලින් කිව්වාගේ ප්‍රාණඝාතය, සොරකම, කාමිත්‍යාචාරය වගේ දේවල් කරන්නේ. එතකොට මේ පුද්ගලයා ගැන කවුරුත් කතා කරනවා, එයා විශේෂිතයි. ඒ වගේම තමයි ඒ පුද්ගලයා අර මධ්‍යසාර භාවිතය, බුරුකීම, ඒ වගේ දේවල් වල යෙදෙන්නේ නැහැ. එහෙම වුණාම දුසිල්වත් පුද්ගලයා පවා සිල්වතාගේ ගුණ කියන්න ගන්න. ඒකයි සාමාන්‍ය ස්වභාවය. දුසිල්වත් වුණත් අර පුද්ගලයා බොහොම හොඳයිනේ, හරි සංවරයිනේ, ගමන බිමන. එයා හැම කිව්වම ඒ සම්බන්ධයෙන් කීර්තිය සමාජ පුරා පැතිරිලා යනවා. ඉතින් බලන්න, ඕජර තමයි සිල්වත් පුද්ගලයාට ලැබෙන, සිල් රැකීමෙන් ලැබෙන දෙවන ආනිසංසය. අපි දැන් බලමු දරුවනේ තුන්වෙනි ආනිසංසය. ඒක තමයි ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළවෙන්න පුළුවන්. සිල්වත් පුද්ගලයා කියන්නේ සමාජයේ පිළිගත් කෙනෙක්. එයාට ලොකු හොඳ නමක් සමාජයේ තියෙනවා. ඉතින් සභාවක් තුල එයාට ලොකු පිළිගැනීමක් තියෙන නිසා සභාවට එන්න බියක් සැකක් නැහැ. හැබැයි සීලෙන් තොර අර දුසිල්වත් වැඩ කරන පුද්ගලයෙක් සභාවකට පැත්ත පනාතර ගන්න කැමති නැහැ කවුරුවත්. එයා එනවට කැමති නැහැ. එයාට සභාවේ කවදාවත් කතාවක් කරන්න අවස්ථාවක්වත් දෙන්නේ නැහැ. ඒ නිසා සිල්වත් පුද්ගලයාට ඕනෑම පිරිසක් මැදට නිර්භයව එන්න පුළුවන්. මොකද එයාගේ හෘද සාක්ෂිය දන්නවා එයා හොඳ වැඩ කළ කෙනෙක් බව. හොඳ වැඩ කරා නම් හෘද සාක්ෂියට එකඟ නිසා එයාට බියක් සැකක් නැතුව සභාවකට ඇවිල්ලා යමක් කමක් කියන්න කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තමයි හතරවෙනි කාරණා ගත්තොත්, සිල්වත් පුද්ගලයා සිහි මුලා නොවී තමයි කලුරිය කරන්නේ. ඒ කියන්නේ කලුරිය කරනවා කියන්නේ අපි දැන් ඉපදුනාම මැරෙනවා, මරණයටපත් වෙනවා කලුරිය කරනවා කියන්නේ. කලුරිය කිරීම සමහර පුද්ගලයන්ගේ ඉතාම ශෝකජනකයි. ඒ පුද්ගලයා ජීවිත කාලයේ කරපු අකුසල ක්‍රියා වෙන්නත් පුළුවන්, නැත්නම් අතීත භවයන්වල කරපු අකුසල ක්‍රියා වෙන්නත් පුළුවන්. ඒක නිසා සමහරක් අයගේ මරණාසන්න මොහොත ඉතාම ඛේදජනකයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් බුද්ධ කාලයේ හිටියා ඌර මරලා මස් කරලා විකුණපු පුද්ගලයෙක්. එයාට කිව්වේ චුන්ද සූකරික. ඉතින් ඌරන්ට ගහනවා. ගහලා පොළුවෙලින් පහර දීලා තමයි ඌරා සාමාන්‍යයෙන් අදත් ඔය වැඩේ කරන මිනිස්සු. ඌරට පොල්ලෙන් ගැහුවම, පොළුවෙලින් ගැහුවම ඒ මස් ටික හොඳට පිම්බිලා යනවා. එහෙම ගහලා ගහලා මරලා තමයි ඌරු මස් විකුණන්නේ. ඉතින් මේ ඌරු මස් විකුණන පුද්ගලයා මරණාසන්න මොහොතේ අර ඌරෙක් මැරෙනකොට කෑ ගහන ශබ්දයක් තියෙනවනේ. ඒ ශබ්දය අනුකරණය කරමින් තමයි කෑ ගහලා මරණාසන්න මොහොතේ වැඩ කටයුතු කරේ. ඒ කියන්නේ එයා මේ බොහොම සිහි කල්පනාවක් නැහැ. එතකොට සිහි කල්පනාවක් නැහැ මේ වැරදි වැඩ කරන සිල්වත් නොවන පුද්ගලයෙක්ගේ මරණාසන්න මොහොත. හැබැයි සීලවත්ව ජීවත් වුණා නම් එයාගේ මරණාසන්න මොහොතේ බොහොම හොඳ කල්පනාවක් තියෙනවා. සිහියෙන් යුක්ත තමයි යන්නේ. එයාට මතක් වෙන්නේ යහපත් දේවල්, තමන් කරපු හොඳ දේවල්, සමාජයට කරපු ප්‍රයෝජනවත් දේවල්, දෙමාපියන්ට, සමාජයට, වැඩිහිටියන්ට, දරුවන්ට, රටට කරපු හොඳ දේවල් මතක් කරනකොට එයාට හොඳ සිහියක් තියෙනවා. ඒක තමයි හතරවෙනි කාරණා. පස්වෙනි කාරණා විදිහට ගත්තේ අපි හතරවෙනි කාරණාව දරුවනේ සිහි මුලා නොවි කලුරිය කිරීම. ඒ වගේම තමයි අවසාන කාරණාව සිල්වත් වීමේ ආනිසංසවල මරණයෙන් පස්සේ සුගතියේ උපත ලැබීම. දැන් අපි කලින් හතරවෙනි කාරණාව කිව්වේ සිහි මුලා නොවි කලුරිය කිරීම. පස්වෙනි කාරණාව කියන්නේ මරණයෙන් පස්සේ සුගතියේ උපදීම. සිහි මුලා නොවි කලුරිය කරන පුද්ගලයාට මං කලින් කිව්වා සිහියට එන්නේ එයා කර හොඳ දේවල්. අර මරණාසන්න මොහොතේ එයා කරපු කියපු දේවල් සිහියට එනවනේ. යහපත් දේවල් කරවතේ මතක් වෙන්නේ බුදු පිළිමයක්, බෝධින් වහන්සේ නමක්, එහෙම දානමාන දෙන අවස්ථාවක්. හැබැයි නරක දේවල් කරවතින් මතක් වෙන්නේ ගින්දර, හරි ඒ වගේ මේ අවි ආයුධ, ඒව තමයි මතක් වෙන්නේ. සප්තු කෑ ගහන ශබ්දේ. ඉතින් ඒව අනුව තමයි එයාට ඊළඟ ආත්මභාවය අත්විඳින ලැබෙන්නේ. ඒ කියන්නේ තුතියෙන් පස්සේ ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය සිතට බලපානවා අවසාන ආත්මභාවයේ තමන්ගේ හිතේ තිබිච්ච කරුණු. ඉතින් සිල්වත්ව කටයුතු කරා නම් ඒ පුද්ගලයාට මරණසන්න මොහොතේ හොඳ සිතක් තියෙන නිසා, යහපත් සිතුවිලි එන නිසා එයා අනිවාර්යයෙන්ම සුගතියක උපදිනවා. අර වගේ නරක පැත්තේ වැඩ කරා නම්, වැරදි වැඩ කරා නම් චුන්ද සූකරික වගේ එයාගේ සිත තුල තියෙන අකුසල චේතනා නිසා එයා මරණින් පසු දුගතියේ උපදිනවා. ඉතින් මේ අනුව බැලුවම සිල්වත්ව කටයුතු කරවදින් මෙලවත් සතුට වෙනවා, පරලොවත් සතුට වෙනවා, එයා දෙලොවම සතුට වෙනවා, සතුටෙන් සතුටටපත් වෙනවා. ඒ වගේම දුස්සීලව කටයුතු කරවදින් මෙලවත් පරලොවත් දෙලොවම තැවෙනවා, තැවි තැවි තමයි එයා ජීවත් වෙන්නේ. කවදාවත් ඉතින් එයාට සැනසීමක් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මම මේ කතා කරපු කාරණාවන් වලදී මුලින්ම සඳහන් කළා 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතේ 8 වෙනි පාඩමේ අනුසස් දෙක සිල්වත් වීම කියන පාඩම තමයි කතා කරමින් හිටියේ. ඒ පාඩමේ මුලින්ම මම සඳහන් කරා පොඩ්ඩක් අර නැවත ඔබට මතක් කරවෝතින් මුලින්ම මම කතා කරේ මොකක්ද දරුවනේ? චාරිත්‍ර කියන්නේ මොනවද? වාරිත්‍ර කියන්නේ මොනවද? ඊළඟට කතා කරා සීලය කියන්නේ කුමක්ද? ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ සිල්වත් වීමේ ආනිසංස පහක් ගැන පෙන්වා දුන්නා කියලා කතා කරා. ඒ ආනිසංස පහ සහ එහි තියෙන අන්තර්ගතය සම්බන්ධව ඔබට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න මම උත්සාහ ගත්තා. දැන් ඉතින් මේ විදිහට බැලුවම අපි නිතරම මහන්සි ගන්න ඕන දුස්සීලයක් වෙන නෙවෙයි සිල්වතෙක් වෙන්න. සිල්වතෙක් වුණාන් පස්සේ ඔය සිල්වත් බව කියන එක සුවඳක් කියලා කියනවා. ඒ සීලේ සුවඳක්. ඒ සුවඳ ලෝකයේ තියෙන ඔය විවිධ සුවඳ වර්ග තියෙන මල් සුවඳ වර්ග තියෙනවනේ. විවිධ පවුඩර් වර්ග සුවඳ තියෙනවනේ. ඒ සුවඳ සියල්ලම අභිභවා යන සුවඳක් තමයිලු සිල් සුවඳ. ඒක ඉතින් අර නහයට වහණය වෙන සුවඳක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පුද්ගලෙක් සිල්වත් පුද්ගලෙක්ගේ එහෙම බැලුවෙන් පස්සේ ඒ ලක්ෂණ ගමනෙන් බිමනෙන් කතා බහෙන් ඔබට තේරෙන නිසා ඒ පුද්ගලයා හරීම වටිනවා සමාජයට. නිසා ඔබ මහන්සි ගන්න ඕන පුංචි කාලේ ඉඳලා තමයි මේවා පුරුදු පුහුණු වෙන්න ඕන. අන්න එවැනි සිල්වත් හොඳ දක්ෂ දරුවෙක් වෙන්න. ඉතින් අපි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ඒ වගේම රුහුණු ගුවන් විදුලියේ රුහුණු ගුරුගෙදර වැඩසටහනත් මගින් මහන්සි ගන්නේ ඔබගේ දැනුම වර්ධනය කරන්න වගේම ඔබගේ ගුණයත් වඩන්න. දැනුමයි නුවණයි දෙකෙන්ම පිරිපුන් දරුවෙක් තමයි සමාජයට ඕන. නැත්නම් දැනුම පමණක් තිබ්බොතින් ප්‍රයෝජනවත් නැහැ. දැනුමට වගේම ගුණයටත් එක වගේ තැනක් දෙන්න තියෙන හොඳම විෂයක් තමයි අපේ බුද්ධ ධර්මයේ විෂය. මම හිතන්නේ මේ සීල ගැන සඳහන් කිරීමේදී පාලි පාඨයක් තියෙනවා සිල්වතාගේ ජීවිතය සම්බන්ධයෙන් ඉතාම වැදගත් වෙන. ඒ පාලි පාඨය තියෙන්නේ ධම්මපද ගාථා පොතේ. මම ඒ ගාථාවත් කියලා තේරුමත් ඔබට පෙන්වා දෙන්නම්. මෙන්න මෙහෙමයි දරුවනේ ඒ ගාථාව තියෙන්නේ ධම්මපදයේ සහස්ස වග්ගය. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයෝ සීලවන්තස්ස දායිනෝ. මේ ගාථාවේ අර්ථය වන්නේ දුස්සීලව නොසන්සුන් සිත් ඇතිව අවුරුදු 100ක් ජීවත් වීමට වඩා සිල්වත්ව සන්සුන් සිත් ඇතිව එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. ඔබට තේරෙනවනේ දුසිල්වතෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් මොකද වෙන්නේ? එයා ජීවත් වෙන පරිසරයම විනාශ වෙනවා. ඒක නිසා ඊට වඩා තහ වටිනවලු සිල්වත් වෙලා සිල්වත් පුද්ගලයෙක්ගේ සන්සුන් සිත් ඇතිව එක දවසක් ජීවත් වීම. නිසා ඔබ මහන්සි ගන්න අද මේ කළ පාඩමෙන් අන්නේ ඒ ආකාරයෙන් හොඳ සිල්වත් පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්න. මම ඔබට පුංචි ඇගීමක් දෙන්නම්. අපි මේ හැම පාඩමක් අවසානයේම ඇගීමක් දෙනව නිසා ඔබ පෑනක් පොතක් එහෙම අරගෙන ලෑස්ති වෙන්න ඇති. පුංචි ප්‍රශ්න දෙකක් දෙනවා ඊළඟ දවසේදී ඔබ මේකට උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි දරුවනේ පළවෙනි කාරණාව චාරිත්‍ර හා වාරිත්‍ර යන විස්තර කරන්න. චාරිත්‍ර වාරිත්‍ර විස්තර කරන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි සීලයේ ආනිසංස කෙටියෙන් හඳුන්වන්න. සීලයේ ආනිසංස කෙටියෙන් හඳුන්වන්න. හොඳයි, මම හිතන අපගේ කාලය අවසන් වෙනවා. දරුවෝ ඉතාම හොඳින් මේ සඳහා පිළිතුරු ලියලා ඔබගේ ජීවිතය සීලෙන් සංවර්ධනය කරගන්න කියලා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ආදරණීය දරුවනේ, අද දවසේ මෙම පාඩම ගෙනාවේ එල්පිටිය අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ ගුරු උපදේශක PD පරමානන්ද වන මා විසින්. ආයුබෝවන්, බොහොම ස්තුතියි සියලුම දරුවන්ට.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර